ගම්පල අධ්‍යාපන කලාපේ W.M. දයානන්ද මහතා.
ආයුබෝවන්. ශාන්තිකර්ම තුන පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. ශාන්තිකර්මයක් කියන්නේ මොකක්ද සහ එහි වර්ගීකරණය කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ සහ මේ ශාන්තිකර්ම පැවැත්වීමේ අතීත අරමුණු සහ වර්තමාන අරමුණු මොනවාද කියන එක පිළිබඳවත් මේ ශාන්තිකර්මයන් වල පුද ලබන්නන් කවුරුන්ද කියන එක පිළිබඳවත් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේට ඔබෙන් අහන්නට පුළුවන් ප්‍රශ්න බවට පත් වෙනවා. එහෙනම් අපි බලමු මොකක්ද ශාන්තිකර්මයක් කියන්නේ කියලා. ශාන්තිකර්මයක් කියලා කියන්නේ ශාන්තිය කර්මය. ශාන්තිය කියලා කියන්නේ සිතක්, එහෙම නැත්නම් ආශිර්වාදයක්. කර්මය කියලා කියන්නේ ක්‍රියාවලිය. එහෙනම් ඒ සිත ශාන්තිය උදෙසා සිත ශාන්තිය අපේක්ෂාවෙන් සිදු කරනු ලබන කාර්ය තමයි ශාන්ති කර්මයේ බවට පත් වෙන්නේ. විශේෂයෙන්ම යම්කිසි පුද්ගලයෙකුට පුද්ගල සමූහයකට කායික, මානසික හා සමාජීය සුභසිද්ධිය අරමුණු කොටගෙන දෙවියන්ගෙන් පිහිට ආරක්ෂාවත් යකුන් යක්ෂණීන්ගෙන් සහ ග්‍රහදෝෂාන්ධකාරයන්ගෙන් පැමිණෙන්නා වූ යම්කිසි අපල උපද්‍රවයක් තියෙනවා නම් ඒ කියන දේවල් වලින් අත්මි දෙන්නට සිතක් ශාන්තියක් ඇති කර දෙන්නට කියන අරමුණ තමයි මේ ශාන්ති කර්මය කියන එකේ යථාර්ථය බවට පත් වෙන්නේ. එතකොට දුවේ පුතේ ශාන්ති කර්ම කියන එක ගත්තාම විශේෂයෙන්ම දේශීය ශාන්ති කර්ම කියලා කියන්නේ අපේ නර්තන සම්ප්‍රදායන් තුනකට වර්ගීකරණය වෙනවා. උඩ රට, පහත රට, සබරගමු. ඒ මොනවා නුවද පවතින ප්‍රදේශ අනුව. එතකොට මේ ශාන්ති කර්මය මුලින්ම වර්ගීකරණය කරන්නට පුළුවන් අපිට උඩ රට, පහත රට, සබරගමු. උඩ රට ප්‍රදේශවල ව්‍යාප්තව පවතින ශාන්ති කර්ම, පහත රට ප්‍රදේශවල ව්‍යාප්තව පවතින ශාන්ති කර්ම සහ සබරගමු ප්‍රදේශවල ව්‍යාප්තව පවතින ශාන්ති කර්ම. ඒ වගේම තමයි මේ ශාන්ති කර්ම පුද ලබන්නන් අනුව මේ ශාන්ති කර්මයක අපි පුද ලබනවා දෙවිවරු. ඇතැම් ශාන්ති කර්මවල යකුන් යක්ෂණී. තවත් ශාන්ති කර්මයක ග්‍රාහීන්. එහෙනම් මේ ශාන්ති කර්මය අපිට වර්ගීකරණය කරන්න පුළුවන් පුද ලබන්නන් අනුව දෙවියන් උදෙසා, යකුන් උදෙසා සහ ග්‍රහයින් උදෙසා කියලා. එතකොට ශාන්ති කර්ම වර්ගීකරණය අපි කතා කරා. එහෙනම් මේ වෙනකොට උඩ රට, පහත රට, සබරගමු කියන ප්‍රදේශ වශයෙන් උත් දෙවියන් උදෙසා, යකුන් උදෙසා සහ ග්‍රහයන් උදෙසා කියන ශාන්ති කර්ම පුද ලබන්නන්ගේ වශයෙන් උත් මේ ශාන්ති කර්ම වර්ගීකරණය වෙනවා කියලා. එහෙනම් අපි ඊළඟට කතා කරමු දුවේ පුතේ දේශීය ශාන්ති කර්ම සම්ප්‍රදායන් තුනට අයත් ශාන්ති කර්ම වල පැවැත්වීමේ අරමුණු මොනවද කියන එක. එතකොට දේශීය නර්තන සම්ප්‍රදායන් තුනට අයත් ශාන්ති කර්ම කියලා කියපුවහම ප්‍රධාන ශාන්ති කර්ම තුනක් අපි සාකච්ඡා කරනවා. උඩ රට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්ති කර්මය මොකද්ද? කොහොඹා යක්කංකාරි ශාන්ති කර්මය. එහෙම නැත්නම් කොහොඹා කංකාරිය. කොහොඹා යක්කම කියලත් හඳුන්වනවා. පහත රට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්ති කර්මය බවට පත් වෙන්නේ දෙවියන් උදෙසා සිදු කරන දෙවොල් මඩු ශාන්ති කර්මය. සබරගමු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්ති කර්මය හැටියට සලකන්නේ ඒත් දෙවියන් උදෙසා සිදු කරන පහන් මඩු ශාන්ති කර්මය. එතකොට උඩ රට ප්‍රදේශයේ ව්‍යාප්තව පවතින ප්‍රධානම ශාන්ති කර්මයේ හැටියට සලකන දෙවියන් උදෙසා සිදු කරනු ලබන කොහොඹායක්කංකාරී ශාන්ති කර්මයේ පැවැත්වීමේ අරමුණු මොනවද කියන එකට අපි කතා කරමු. පැවැත්වීමේ අරමුණු ගත්තහම පුතේ ඔයාලගෙන් විභාගෙට අහන්නට පුළුවන් කොහොඹායක්කංකාරී ශාන්ති කර්මය පැවැත්වීමේ අතීත අරමුණු සහ වර්තමාන අරමුණු කවරේද කියලා. එතකොට අතීත අරමුණු සහ වර්තමාන අරමුණු. මේ අතීත අරමුණු කියලා කියන්නේ දුවේ පුතේ අතීතයේ, එහෙම නැත්නම් මේ ශාන්ති කර්මය ආරම්භ කරනකොට, මේ ශාන්ති කර්මය ප්‍රභවය ලබනකොට, මේ ශාන්ති කර්මය නිර්මාණය වෙන්න තුඩු දුන්න හේතුව තමයි අතීත අරමුණ බවට පත් වෙන්නේ. එතකොට කොහොඹායක්කංකාර ශාන්ති කර්මයේ පුරාවෘත කතාවට යනකොට අපිට දැනගන්නට ලැබෙනවා මේ ශාන්ති කර්මය පඬුවස් දෙව් රජුට වැළඳුණු දිවිදෝෂයක් නිසා හටගත් රෝග සුවපත් කිරීම වෙනුව කිරීම තමයි ඒ ශාන්ති කර්මයේ ආරමුණ බවට පත් වුනේ. එහෙනම් කොහොඹායක්කංකාර ශාන්ති කර්මයේ එහෙම නැත්නම් අපි ඒ කාලේ වෙනකොට අපි හඳුන්වන්නේ ඕක 65 මංගල්‍යය කියලා. එහෙනම් මේ 65 මංගල්‍යයේ යාගයේ පැවැත්වීමේ අතීත අරමුණ තමයි පඬුවස් දෙව් රජුට වැළඳුණු දිවිදෝෂය නිසා හටගත් රෝග සුවපත් කිරීම. ඊළඟට වර්තමාන අරමුණු කතා කරනකොට, මේ අධ්‍යතනයේ අරමුණු කතා කරනකොට, විශේෂයෙන්ම කොහොඹායක් කංකාරී ශාන්ති කර්මයක් සිද්ධ කරනවා, ධන ධාන්‍ය ගව මහීෂාදී භව භෝග සම්පත්වල වැඩි දියුණුව. එමෙ නැත්තම් අපි කෙටියෙන්ම කිව්වොත් ඔක ශාස්ත්‍රීයත්වයේ උදා කර ගැනීම තමයි අපේ වර්තමානයේ කාරමුණක් බවට පත් වෙන්නේ. ඒ වගේම ගමකට ප්‍රදේශයකට මුළු රටටම පැමිණ ඇති යම්කිසි ව්‍යසනයකින් මිදී සෙත් ශාන්තියක් ලබා ගැනීමත් කොහොඹායක් අංකාර ශාන්ති කර්මයේ පැවැත්වීමේ වර්තමාන අරමුණක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ලෙඩ රෝග නිවාරණය සඳහා සෙත් ශාන්තියක් ලබා ගැනීම. යම්කිසි පුද්ගලයෙක් වෙන්න පුළුවන්, පිරිසක් වෙන්න පුළුවන්, යම්කිසි රෝගයකින් පෙළෙනවා නම් ඒ රෝගයෙන් මිදීම සඳහා සිතක් ශාන්තියක් අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම අපි අහලා තියෙනවා මේ අම්මාවරුන්ගේ ලෙඩ, එහෙම නැත්නම් ඒවා අපි හඳුන්වනවා දෙවියන්ගේ ලෙඩ කියලා. එවැනි අවස්ථාවකදී එවැනි රෝගයක් හඳුන්වනකොට එවැනි රෝගයකින් ආරක්ෂා කරගන්නටත් මෙවැනි ශාන්ති කර්ම සිද්ධ කරනවා. ඒ වගේම තමයි කොහොඹායක් අංකාරී ශාන්ති කර්මයක් අද නම් බොහෝ දුරට දකින්නට ලැබෙන්නේ අධ්‍යාපනික අවශ්‍යතාවයක් වශයෙන්. විශේෂයෙන්ම අධ්‍යයනය සහ පර්යේෂණය සඳහා අද ශාන්ති කර්ම සිද්ධ කරනවා. එතකොට කොහොඹායක් අංකාරී ශාන්ති කර්මයක් අද බොහෝ දුරට අපිට දකින්නට ලැබෙන්නේ එහෙනම් ඒ අරමුණක් හැටියටත් අපිට ගන්නට පුළුවන් අධ්‍යාපනික අවශ්‍යතාවයන් මත කියන එක. ඊළඟට අපි කතා කරොත් එහෙම පහත රට නර්තන සම්ප්‍රදායේ පුතේ ප්‍රධාන ශාන්ති කර්මය දෙවල්මඩු ශාන්ති කර්මය. මේ දෙවල්මඩු ශාන්ති කර්මය පැවැත්වීම හා සම්බන්ධ අරමුණු හැටියට ගත්තහම අතීත අරමුණ තමයි අපි අහලා තියෙනවා සේරමාන රජතුමාට ඇති වුණ හිස හදයක් සුව කිරීම. ඒතොර එහි පුරාවෘත කතාවට අනුව අපිට කතා කරන්න පුළුවන් ඉස්සරහරි මොකද්ද මේ හිස හදේට හේතුව කියන එකත්. එතකොට මේ අතීත අරමුණ හැටියට අපි ගන්න පුළුවන් එහෙනම් ඒක සේරමාන් රජුට ඇති වූ හිස රදයේ සුව කිරීම කියන කාරණේ. ඒ වගේම තමයි වර්තමාන අරමුණු. වර්තමාන අරමුණු බොහෝ දුරට සියලු ශාන්ති කර්ම වල ගොඩාක් ශාන්ති කර්ම වලට සමාන වෙනවා. ඒතකොට කොහොඹාකංකාරියේ පවතිච්ච වර්තමාන අරමුණුම තමයි ගොඩක් දුරට අපි දෙවල්මඩු ශාන්ති කර්මයේදීත් වර්තමාන අරමුණු හැටියට ලියන්නට ඕනේ. මොනවද ඒ? ධන ධාන්‍ය ගව මහේෂාදී භව භෝග සම්පත් වැඩි දියුණු කර ශාස්ත්‍රීයත්වයේ උදා කිරීම. ඊළඟට ගමකට ප්‍රදේශයකට මුළු රටටම පැමිණ ඇති යම්කිසි ව්‍යසනයකින් මිදී සෙත් ශාන්තියක් ලබා ගැනීම. ඒ වගේම ලෙඩ රෝග නිවාරණය සඳහා සෙත් ශාන්තියක් ලබා ගැනීම. ඒ වගේම අම්මාවරුන්ගේ ලෙඩ, එහෙම නැත්නම් අපි ඉස්සලා කිව්වා දෙවියන්ගේ ලෙඩ ලෙස හඳුන්වන විවිධ රෝගවලින් ආරක්ෂා වෙන්නට අත්මි දෙන්නට මේ ශාන්ති කර්ම සිද්ධ කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අද ගොඩක් දුරට අපිට දෙවල් මඩුවක්, පහන් මඩුවක්, කොඹාකංකාරියක්, ඕනම ශාන්ති කර්මයක් අද ගොඩක් දුරට අපිට දකින්නට ලැබෙනවා අධ්‍යාපනික අවශ්‍යතාවයක් මත අධ්‍යයනය සහ පර්යේෂණය සඳහා. ඊළඟට අපි කතා කරොත් සබරගමු නර්තන සම්ප්‍රදාය ගැන පුතේ. සබරගමු නර්තන සම්ප්‍රදායේ පහන් මඩුව කියන ශාන්ති කර්මය. එතකොට මේ පහන් මඩු ශාන්ති කර්මයත් ඔබට මතක තියාගන්න ගොඩක් ලේසි වෙයි. මොකද මේ පහතරට ප්‍රදේශයේ කරපු දෙවල්මඩු ශාන්ති කර්මයේ පැවතිච්ච අරමුණුම තමයි පහන්මඩු ශාන්ති කර්මයේ පැවැත්වීමේ අරමුණ බවට පත් වෙන්නේ. අතීත අරමුණත් එහෙමයි, වර්තමාන අරමුණත් එහෙමයි. අතීතයේ මේ සේරමාන් රජතුමාට ඇතිවෙච්ච හිස රදේ සුව කිරීම හා සම්බන්ධ සිද්ධිය තමයි අපි අතීත අරමුණක් හැටියට ගන්නේ පහන්මඩු ශාන්ති කර්මයේ. එතකොට වර්තමාන අරමුණු කතා කරනකොට දුවේ පුතේ අපි ඉස්සලා කතා කරපු ශාන්ති කර්ම දෙකේම කතා කරපු අරමුණු ටික වර්තමාන අරමුණු හැටියට ගන්නට පුළුවන්. මොනවද ඒ? ධන ධාන්‍ය භවභෝග සම්පත් වල වැඩි දියුණු, එහෙම නැත්නම් ශාස්ත්‍රීයත්වය. එවගේම ගමකට ප්‍රදේශයකට මුළු රටටම පැමිණ ඇති යම්කිසි ව්‍යසනයකින් මිදී සෙත්ශාන්තියක් ලබා ගැනීම. ඊළඟට ලෙඩ රෝග නිවාරණය සඳහා සෙත්ශාන්තිය ලබා ගැනීම. එවගේම අර අපි මුලින් කතා කරපු අම්මාවරුන්ගේ ලෙඩ, එහෙම නැත්නම් දෙවියන්ගේ ලෙඩ වැනි ඒ ගැමියන් හඳුන්වන එවැනි රෝගවලින් අත් මිදෙන්නටත් මෙවැනි ශාන්ති කර්ම සිද්ධ කරනවා. ඒ වගේම තමයි අධ්‍යාපනික අවශ්‍යතාවයක් එහෙම නැත්නම් අධ්‍යයන හා පර්යේෂණය සඳහාත් මේ ශාන්ති කර්ම අද සිද්ධ කරනවා. එතකොට ඒවා තමයි අරමුණු හැටියට ගන්නට පුළුවන් වෙන්නේ මේ කියන ශාන්ති කර්ම ත්‍රිත්වයේ. ඊළඟට අපි කතා කරමු, බලමු මේ ශාන්ති කර්ම වල පුද ලබන්නන් කවුරුන්ද කියන එක. දැන් ඔයාලා දන්නවා මේ ශාන්ති කර්ම වර්ගීකරණයේදී අපි කතා කරා දෙවිවරුන්, යකුන් සහ ග්‍රහයින් පිළිබඳව. එතකොට මේ අද කතා කරන ශාන්ති කර්ම තුනේ විශේෂයෙන්ම මේ ශාන්ති කර්ම තුනම දෙවිවරුන් උදෙසා කරන ශාන්ති කර්ම. නමුත් ඇතැම් අවස්ථාවලදී මේ ශාන්ති කර්ම වල තියෙන පුද පූජා විදි රටාව අධ්‍යයනය කරනකොට ඔයාලට දැනගන්නට ලැබෙයි යකුන් පිළිබඳවත් සඳහන් කරන අවස්ථා තියෙනවා. උදාහරණයක් ඇටියට ගොඹායක් අංකාර ශාන්ති කර්මයේ කඩවර පිදීම කියලා අවස්ථාවක් වෙන්නට පුළුවන්. එතකොට කඩවර පිදීමේදී කඩවර යකුන් පුද ලබනවා. ඒ වගේම දෙවල් මඩු ශාන්ති කර්මයේ කුරුම්බර තුන් කට්ටුව පිදීම කියලා අවස්ථාවක් එන්නට පුළුවන්. එහෙනම් එතෙන්දිත් යකුන් පුද ලැබීම ගැන කතා කරනවා. සබරගමු ශාන්ති කර්මයක් හැටියට ගන්න පහන් මඩු ශාන්ති කර්මයේත් ඒ කිව්ව විදිහටම කුරුම්බර පිදීම සිද්ධ කරනවා. එහෙනම් එතෙන්දිත් අපිට කියන්න පුළුවන් යකුන් පිද ලැබීමකුත් මේ දෙවියන් ඇතුලේ තියෙනවා කියලා. හරි, අපි බලමු කොහොඹායක් අංකාර ශාන්ති කර්මයේ කවුද දෙවිවරුන් හැටියට පුද ලබන්නේ කියලා. කොහොඹායක් අංකාර ශාන්ති කර්මයේ පුරාවෘත කතාවට අනුව අපි අහලා තිබ්බා කොහොඹා තුන් කට්ටුවක් ගැන. ඒතර කොහොඹා දෙව් තුන් කට්ටුව තමයි විශේෂයෙන්ම මේ ශාන්ති කර්මයේ පුද ලබන්නේ. ඒ තමයි අලුත් කොහොඹා, මහා කොහොඹා, පරණ කොහොඹා කියන කොහොඹා තුන් කට්ටුව, දෙවි තුන් කට්ටුව. ඊළඟට බණ්ඩාරවරු 67 කට්ටුවක් ගැන කතා කරා. ඒතර බණ්ඩාරවරු 67 කට්ටුවක් කියලා කියපුවාම ඒ අතර තියෙනවා එරුගල් බණ්ඩාර, කන්දේ බණ්ඩාර, ගලේ බණ්ඩාර, කළු කුමාර බණ්ඩාර, වීරබුණ්ඩ බණ්ඩාර වැනි දෙවිවරුන් පුද ලැබීමක්. ඊළඟට අමරාපති පුද ලැබීමක් මේ කොහොඹායක් අංකාරයේ දෙවිවරුන් පිදීම හා සම්බන්ධව තියෙනවා. විශේෂයෙන්ම පුතේ මේ කොහොඹායක් අංකාර ශාන්ති කර්මයේදී ගායනයන් හැටියට එන කෝල්මුර කවි ගායනය, ඊළඟ මල්යහන් කවි ගායනයන් වල මේ දෙවිවරුන් හා සම්බන්ධ නාමයන් කියවෙනවා. ඒ වගේම තමයි මේ ශාන්ති කර්මයේ ප්‍රධාන මහයාතිකාවේදී පවා නේද බැසවැන්දෙන් සිටවැන්දෙන් එසක් වලින් මෙසක් වලට, මෙසක් වලින් එසක් වලට, දසදහසක් සක් වලට ඒකනායක වූ එරුගල් බණ්ඩාර දෙවියන් වහන්සේ ඔබ වහන්සේටයි මේ ආරාධනා කරන්නේ. ඔය කියන විදිහට විවිධ යාතිකාවලදී මේ දෙවිවරුන් හා සම්බන්ධව කතාවට ගැනෙනවා. ඒ වගේම තමයි මේ ශාන්ති කර්මයේ පුද පූජා විදි රටාවේ තියෙන අර මම මුලින් මතක් කර කඩවර පිදීමේදී කඩවර යකුන් පිදෙන, ඔන්න යකුන් පිදෙන අවස්ථාවක්. ඒ වගේම තමයි වලියක් තුන් කට්ටුව. ඒතර අපි වලියක් මංගල්‍ය ශාන්ති කර්මයේදී වලියක් තුන් කට්ටුව ගැන කතා කරනවා. නමුත් කොහොඹායක් අංකාරයේදීත් වලියකුන් ගැන කතා කරනවා. ඒ තමයි වැදියකුන්, මෙලෙයියකුන් සහ රුප්පායකුන්. අපි කොහොඹායක් අංකාර ශාන්ති කර්මයේ චාරිත්‍ර විදීන් එක කතා කරනවා මෙලෙයියකුන් නටනවා. මෙලෙයියකුන් නටනවා කියලා කියන්නේ කොහොඹායක් අංකාර ශාන්ති කර්මයේ ශාන්ති කර්ම මේ ආරම්භ කරන්න කලින් මෙලෙයියකුන් නටනවා කියලා අර අඩවෙස් ඇඳගෙන නර්තනයේ දෙන ශිල්පීන් අපි දැකලා තියෙනවා. එතකොට මෙලෙයියකුන් නැටීම අන් ඒ වගේ අවස්ථාවලදී මේ යකුන් පිදීමකුත් සිද්ධ වෙනවා. ඔය කියන දෙවිවරුන් උදෙසා කරන ශාන්ති කර්මවලදී පුතේ යකුන් පුදන්නේ ඇයි? සමහරක් විට මේ දෙවිවරුන් උදෙසා දෙන පිදේනි වලට, එහෙම නැත්නම් දෙවිවරුන් උදෙසා අපි යම්කිසි පූජාවක් කරනකොට ඒවා ඉඳුල් කරන්න බලාගෙන, එහෙම නැත්නම් ඒවට ඇල්ම බැල්ම හෙලන්න බලාගෙන අවටින් යක්කු ඉන්න පුළුවන්. යක්කු පෙරේතයෝ ඉන්න පුළුවන්. ආන් එවැනි හේතුන් නිසා ගොඩක් දුරට යකුන් පිදීම් සිද්ධ කරනවා. නමුත් කොහොඹාහංකාරයේ විශේෂයෙන්ම මේ වලි යකුන්, වැදි යකුන් ආදී පුදන්නේ එදා ඒ ශාන්ති කර්මයේ සිද්ධ කරන්නට බොහෝ විට උදව් කරලා තියෙන්නේ මේ වැදි යකුන්. එතකොට මේ ශාන්ති කර්මය සිද්ධ කරන්නට හේතු කරගෙන තියෙන්නේ, එහෙම නැත්නම් මූලික වෙලා තියෙන්නේ, සහ ඒ කටයුතු සිද්ධ සම්පාදනය කරලා දීලා තියෙන්නේ මේ යක්කු කියන පොට්ටාසේ. එතකොට කොහොඹ ආයක්කංකාරී ශාන්ති කර්මය යක්කංකාරී කියලා හඳුන්වන්නට හේතුව වෙන්නේ අන්න ඔය කියන කාරණේ. ඊළඟට අපි කතා කරොත් පුතේ පහතරට ප්‍රදේශවල තියෙන දෙවොල් මඩු ශාන්ති කර්මය. දෙවොල් මඩු ශාන්ති කර්මයේ විශේෂයෙන්ම දෙවොල් දෙවියන් පුද ලබනවා, විශේෂයෙන් ප්‍රධානම පත්තිනි දේවතාවිය පුද ලබනවා. ඊට අමතරව දැඩිමුණ්ඩ දෙවියන්, ගම්බාර දෙවියන්, දොළහ දෙවියන්, විෂ්ණු දෙවියන්, ඒ වගේම කතරගම දෙවියන්, නාත දෙවියන්, සමන් දෙවියන් ආදී දෙවරු ගණනාවක් මේ දෙවොල් මඩු ශාන්ති කර්මයේදී පුද ලබනවා. ඒ වගේම තමයි අර මං මුලින් කිව්වා වගේම පහතරට ප්‍රදේශවලත් මේ දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මයක් වුණාට එහිදී කඩවර යකුන් පිදීම, ඊළඟට කුරුම්බර තුන් කට්ටුව, ගුරුකුල අනුව වෙනස් වෙන්නට පුළුවන්, ගිනි කුරුම්බර, මල් කුරුම්බර, සුදු කුරුම්බර ආදී කුරුම්බර තුන් කට්ටුව පුද ලැබීමත් දෙවොල් මඩු ශාන්ති කර්මයේ සිද්ධ වෙනවා. ඒ වගේම තමයි පහන් මඩු ශාන්ති කර්මයේ සබරගමු සම්ප්‍රදායේ. අපි සබරගමු ප්‍රදේශය ගැන කතා කරොත් විශේෂයෙන්ම සබරගමු ප්‍රදේශයේ සමන් දෙවියන් තමයි මූලික වශයෙන් පුද ලබන්නේ. ඊට අමතරව විශේෂයෙන් පත්තිනි දේවතාවිය, විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන්, විභීෂණ දෙවියන්, නාත දෙවියන්, දෙවොල් දෙවියන් සහ වාහල දෙවියන් කියන දෙවිවරුන් පුද ලැබීමක් පහන් මඩු ශාන්ති කර්මයේ සිද්ධ කරනවා. ඒ වගේම තමයි අර මුලින් මතක් කරා පහතරට ප්‍රදේශයේ කුරුම්බර තුන් කට්ටුවක් ගැන මේ සබරගමුවේ පහන් මඩු ශාන්ති කර්මයේදී කුරුම්බර යකුන් පිදීම සිද්ධ වෙනවා. එතකොට ඒ වගේ තමයි අපි කතා කරපු එහෙනම් උඩරට පහතරට සබරගමු කියන ප්‍රධාන නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වයේ ප්‍රධාන ශාන්ති කර්ම තුනට සම්බන්ධව දෙවිවරුන් පුද ලබන්නේ කොයි විදිහටද, ඒ ආශ්‍රිතව යකුන් පුද ලබන්නේ කොහොමද කියන කාරණය තමයි අපි කතා කරන්නේ. එහෙනම් එතෙන්දී අපිට විශේෂත්වයක් දක්නට ලැබුණා අනිත් හැම එකකම වගේ පහතරට සහ සබරගමු නර්තන සම්ප්‍රදායන්ගේ දෙවොල් මඩු ශාන්ති කර්මයේ සහ පහන් මඩු ශාන්ති කර්මයේ තුල යම්කිසි සමානත්වයක් තියෙනවා. ශාන්ති කර්මයේ පැවැත්වීම, ශාන්ති කර්මයේ අරමුණු, ඒ වගේම ශාන්ති කර්මයේ පුද ලබන්නන්, ඒ වගේම ශාන්ති කර්මයේ එකම කතා ප්‍රවෘත්තියකට යන්නේ නේද? අපි කතා කරොත් එහෙම කතා ප්‍රවෘත්ති ගැන, එහෙම නැත්නම් පුරාවෘත කතා ගැන ඔයාලා අහලා තියෙනවා කොහොඹ ආයක්කංකාරී ශාන්ති කර්මය නම් මං හිතන්නේ 10 11 ශ්‍රේණියේ කියලා කියන්නේ දරුවනේ. ඔයාලා මේ වෙනකොට ඒ ශාන්ති කර්ම වල පුරාවෘත කතා කටපාඩම් කතන්දරනේ, කතන්දර අහන්න ආසයි ගොඩක් අය නේද? එහෙනම් අපි පුංචි කතාවක් මතක් කරගමු. කොහොඹ ආයක්කංකාරී ශාන්ති කර්මයේ කතා ප්‍රවෘත්තිය. කොහොඹ ආයක්කංකාරී කතා ප්‍රවෘත්තිය ගත්තාම මේ ලංකා ඉතිහාසය ගැන තමයි කතා කරන්නේ. ලංකා ඉතිහාසයේ අපි අහලා තියෙනවා ඉන්දියාවේ ඉඳලා විජේ රජු කියලා කෙනෙක්, එහෙම නැත්නම් විජේ රජු ලංකාවට එනවා. ලංකාවට ආවට පස්සේ මේ කුවේණියව සරණ පාවා ගන්නවා. කුවේණි සරණ පාවාගෙන ටික කාලයක් යනකොට ජීවහත්තහා දිසාලා කියලා, ජීවහත්තහා දිසාලා කියලා දරු දෙන්නෙකුත් ඉපදෙනවා. නමුත් විජේ කුමාරයාට යක්ෂ ගෝත්‍රික කාන්තාවක් නේ අපේ කුවේණිය. මේ යක්ෂ ගෝත්‍රික කාන්තාවක් එක්ක වාසය කිරීම අනාගතයට බලපායි කියන හේතුව මත විජේ කුමාරයා මොකද කරන්නේ? මදුරාපුරයෙන් කුමාරිකාවක්, සමකුල කුමාරිකාවක්, තමන්ගේ කුලයට ගැළපෙන කුමාරිකාවක් ගෙන්නගෙන සරණ පාවා ගන්නට හිතලා කුවේණිය සහ දරු දෙන්නව ගෙදරින් පන්නලා දානවා. ඉතින් මොකද කරන්නේ? කුවේණිය විජේ කුමාරයාට ශාප කරනවා. ශාප කරලා තමයි කුවේණිය මැරෙන්නේ නේද? අවසානයේ මේ විජේ කුමාරයාට සිද්ධ කරපු ශාපය පඬුවස් දේව රජතුමාට, එහෙම නැත්නම් විජේ කුමාරයාගේ ඇවෑමෙන් රජ දිවියටපත් වෙච්ච පඬුවස් දේව රජුට වැළඳෙනවා. සිහිනෙන් දිවි වෙසක් දැකලා බියටපත් වෙච්ච පඬුවස් දේව රජතුමා බලවත්සේ රෝගාතුර වෙනවා. කොහොඹකංකාරියේ දිවිදෝෂයේ නමින් හැඳින්වුනේ මෙන්න මේ කියන කාරණේ නිසා. එතකොට අපි දන්නවා එවැනි රෝගයක් ඇති වුනහම ශක්‍රදේවේන්ද්‍රයන්ගේ නිර්ණය වුණේ එවැනි රෝගයක් ඇති වුනහම මෞකුසකින් නූපන් කෙනෙක් මේ සඳහා සිටිය යුතුයි. එවැනි කෙනෙක් ඉන්දියාවේ මලේරට මලේ රජතුමා, ඔහුව ගෙන්වා ගත යුතුයි. එතකොට මේ සඳහා ඉදිරිපත් වෙනවා රාහුව සුරේන්ද්‍රයා. රාහුව සුරේන්ද්‍රයා විෂ්ණු දෙවියන්ගේ දස අවතාරයන්ගෙන් එකක් වෙන ඌරෙකුගේ වේශය මවාගෙන ඉන්දියාවට ගිහිල්ලා එහෙම නැත්නම් මලේ රටට ගිහිල්ලා මලේ රට මලේ රජතුමාගේ උයන විනාශ කරලා හැංගිලා බලාගෙන ඉන්නවා. මේ ගැන උයන්පල්ලෝ මලේ රජතුමාට සැල කරනවා. මලේ රජතුමා දුනු ආයෝගෙන්නලා මේ ඌරාව මෙල්ල කරන්න උත්සාහ කරනවා. නමුත් හරියන්නේ නැහැ. කොහොමරි රටවැසියන් සියලු දෙනාම වගේ එක්කරගෙන ඇවිල්ලා උයන වට කරලා මේ ඌරාව අල්ලන්න උත්සාහ කරා. නමුත් ඌරා මලේ රජ තුන් කට්ටුව මලය කිත්සිරු සඳලිඳු කියන මලේ රජ තුන් කට්ටුව අසලින්ම පැනලා ඇවිල්ලා ලංකාවේ හන්තාන කඳුවැටියේදී ගලක් බවට පත් වෙනවා. අර මලේ රජතුමා ඌරා පස්සේ ලුහු බැඳගෙන ඇවිල්ලා ඔය හන්තාන කඳ අසලදී ඌරට කඩුවෙන් කොටනවා. ඒ වෙලාවේ අර ගලක් බවට පත් වෙලා ඒ ගලෙන් ඉස්මතු වෙන්නේ චක්‍රදේවේන්ද්‍රයන්. එතකොට චක්‍රදේවේන්ද්‍රයන් මෙතෙක් වෙච්ච සිද්ධිය පිළිබඳව මලේ රජතුමාට සැල කරනවා. ඒ කළා මලේ රජතුමාට මේ පිළිබඳව පැහැදිලි කරලා දීලා අවසානයේ මේ ශාන්ති කර්මය සිද්ධ කරන්න මලේ රජතුමාව සහසම්බන්ධ කරගන්නවා. කොහොම හරි මලේ රජතුමා අනිත් ඉන්දියාවෙන් තවත් පිරිසක් ගෙන්නගෙන මේ පඬුවස් දේව් රජුට ඇති වෙච්ච දිවිදෝෂයේ සංසිඳ වීම සඳහා 65 මංගල්‍යය කියලා යාගයක් දින 65ක් පුරාවට අනුරාධපුර මහමෙවුනා උයනේදී සිද්ධ කරා කියලා කියනවා. ඒතර ඔය කියන කතාන්දරෙත් එක්ක එන සිද්ධිය ඒ ශාන්ති කර්මය තමයි වර්තමානයේ කොහොඹායක් අංකාරි ශාන්ති කර්මයේ බවට පත් වෙන්නේ. ඊළඟට මේ දෙවොල් මඩුව හා පහන් මඩු ශාන්ති කර්මය ගැන කතා කරනකොට මේ ශාන්ති කර්ම දෙක ගැනම අපිට එකවර කතා කරන්නට පුළුවන් දුවේ පුතේ. මොකද සම්ප්‍රදායන් දෙකක් වුණත් එකම කතන්දරේ එකම සිද්ධිය මූලික කරගෙන තමයි මේ ශාන්ති කර්මය බිහි වෙලා තියෙන්නේ. සේරමාන් රජුගේ උයන පාලු කරමින් හිටපු ගෝණෙකු මරා දමන ලෙස රජු විසින් අණ කරන ලදින් හේවායින් ගෝනා පසුපස පන්නා යන අවස්ථාවේ ගෝනාගේ පය පැටලී අසල තිබුණු රජුගේ පොකුණ තුලට වැටි මරණයට පත් වෙනවා. දැන් ඔන්න ගෝණෙක් හා සම්බන්ධ කතාවක් නේද? තමාට විපත් කළේ රජු බව දැනගත් ගෝනා ඔහු කෙරෙහි කෝපයෙන් මරණයට පත් වී පොකුණෙහිම කුඩා මැඩියෙකු වෙලා ඉපදෙන. මේක කර්මය හා සම්බන්ධ කතාවක්. ආත්මගත කතාවක්. එතකොට මේ ගෝනා මැරිලා අර පොකුණෙම මැඩියෙක් වෙලා තමයි ඊළඟට ඉපදෙන්නේ. දිනක් රජු පොකුණට යද්දී ලස්සන මලක් දැකලා ඒ කඩා සුවඳ ආග්‍රහණය කළ සැනකින් සුවඳ බලනෝනි මලක් දැකපු ගමන් කඩලා නේද දුවේ පුතේ. එතකොට ඒ රජතුමා අර මල සුවඳ බලනවත් එක්කම මොකද වෙන්නේ? අර මැඩියා රජුගේ නාසයට ගියා. ඉන් හටගත් හිස රදයක් සුව කිරීමට නොහැකිව සිටියේදී රජතුමා දවසක් හීනෙන් දකින්න රූමත් කාන්තාවක්. ඒ වෙන කවුරුත් නෙවෙයි මේ සිහිනේ පිළිබඳ විස්තර කතා කරපු පුරෝහිතයන් දන්නලා හිටියා. ඒ පත්තිනි දේවිය බවත් බෞද්ධාගම ස්ථාපිත රටකට ගොස් පින් පැමිණිය යුතු බවත් ඔන්න පුරෝහිතයන් දන්වලා තිබ්බා. එෙහිදී ලංකාව තෝරාගෙන කැලණියට ගොස් බුදුන් වැඳ දෙවියන්ට පින් දී රුවන්වැල්ලේදී දෙවොල් මඩු ශාන්ති කර්මයක් ආරම්භ කරා. එහෙම නැත්නම් පහන් මඩු ශාන්ති කර්මයක් ආරම්භ කරා කියන පුරා වෘත කතාවන් තමයි දෙවොල් මඩු ශාන්ති කර්මයේ සහ පහන් මඩු ශාන්ති කර්මයට සම්බන්ධ වෙන්නේ. එතකොට සබරගමු පහන් මඩුවේ පුරාවෘත කතාවත් පහතරට දෙවොල් මඩුවේ පුරාවෘත කතාවත් එකිනෙකට බැඳිලා තියෙනවා. හොඳයි දුවේ පුතේ. එහෙනම් අද දවසේ අපි ඔයාලත් එක්ක කතා කරේ මේ වෙනකන් දේශීය ශාන්ති කර්ම. එහෙම නැත්නම් ශාන්ති කර්මයක් කියන්නේ මොකක්ද? ඒ ශාන්ති කර්ම අතුරෙන් උඩරට පහතරට සබරගමු ප්‍රධාන ශාන්ති කර්ම මොනවද? ඒ ශාන්ති කර්ම වර්ගීකරණය වෙන්නේ කොයි විදිහටද කියන කාරණයක්, ඊළඟට ඒ ශාන්ති කර්ම පැවැත්වීමේ අතීත අරමුණු හා වර්තමාන අරමුණු ගැනත්, ඒ වගේම ඒ පුරාවෘත කතාවන් ගැනත් කතා කරා. ඒතකොට අද දවසේ ඔබට 6 ශ්‍රේණියේ ඉඳලා මේ දක්වා දේශීය ශාන්ති කර්ම ගැන ඔයාලා ඉගෙනගෙන ඇති. එතකොට මේ උඩරට පහතරට සබරගම මේ කියන ශාන්ති කර්ම සම්ප්‍රදායන් එක්ක මේ ශාන්ති කර්මත් ඇසුරෙන් අහන අධ්‍යන පොදු සාහිතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මොන වගේ ප්‍රශ්න ටිකක් ඔයාලට යොමු වෙයිද කියන එකත් මම මේ වෙලාවේ අවධාරණය කරනවා. විශේෂයෙන්ම ශාන්ති කර්මයක් යනු කුමක්ද කියන ප්‍රශ්නේ ඔයාලගෙන් අහන්න පුළුවන්. ඊළඟට ශාන්ති කර්මයක පුද ලබන දෙවිවරුන් සඳහන් කරලා නිවර්ති වර්ණය තෝරන්න ඔයාලට කෙටි ප්‍රශ්න පත්‍රය එන්න පුළුවන්.
ඒවගේම විශේෂයෙන්ම රචනාමය ප්‍රශ්නයක් හැටියට ඔයාලට එන්න පුළුවන් මේ අපි කතා කරපු ශාන්තිකර්ම ත්‍රිත්වය හා සම්බන්ධ පුරාවෘත කතාවන් මොනවද කියන එක. ඊළඟට මේ පුරාවෘත කතාවන් එක්කම ඔයාලගෙන් අහන්න පුළුවන් මේ ශාන්තිකර්ම වල අද අපි කතා කරේ නැහැ පුද පූජා විදි රටාවන් ගැන. නමුත් ඔයාලගෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ ශාන්තිකර්ම වල අන්තර්ගතය තුළ තියෙන නර්තන ගායන වාදන අවස්ථාවන් මොනවද කියන එක ගැන කතා කරන්නට පුළුවන් අහන්නට පුළුවන්. එතකොට අපි ඒ ගැන චුට්ටක් කතා කරමු. ගායන වාදන නර්තන අවස්ථාවන් කියලා කියපුවාම මේ දේශීය ශාන්තිකර්ම විශේෂයෙන් කොහඹායක් අංකාරී ශාන්තිකර්මයේ ගායන අවස්ථාවන් මොනවද දෙකක් සඳහන් කරන්න කියලා අහන්න පුළුවන්. එතකොට මල්යහන් කවි ගායනය, කෝල්මුර කවි ගායනය වැනි අවස්ථාවන් අපිට ගන්න පුළුවන් ගායන අවස්ථාවන් කියලා. නර්තන අවස්ථාවන් කියපුවාම පුතේ අපිට කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි ගායන සහිත නර්තනාංග සහ ගායන රහිත නර්තනාංග මොනවද කියන එක. ගායන සහිත නර්තනාංග කියලා කියන්නේ ගායනයක් ඇතුව සිද්ධ කරන නර්තනාංග. කොහඹායක් අංකාරී ශාන්තිකර්මයේ අස්නේ නර්තනය, ඊළඟට කොහඹා හැල් නර්තනාංගය ගන්න පුළුවන් ගායන සහිත නර්තනාංග හැටියට. ඊළඟට ගායන රහිත නර්තනාංග හැටියට යක් ඇන්නුම, ආවැන්දුම, ඊළඟට හත්පදය, බුලත්පදය, කොතලපදය, පොල්පදය, මල්පද නේද ඒවා. ඊළඟට අපිට ගන්න පුළුවන් කෝල්පාඩුව, දුනුමාලප්පුව වැනි නර්තනාංග ගායන රහිත නර්තනාංග හැටියට. ඊළඟට නාට්‍යමේ පෙළපාලීන් නැත්නම් නාට්‍යමේ අවස්ථාවන් මොනවද කියලා ඔයාලගෙන් ඇහුවොත් අපිට කියන්න පුළුවන් ගබඩා කොල්ලය, යක්කම් පහ, ගුරුගේ මාලාව වැනි අවස්ථාවන් නාට්‍යමේ පෙළපාලි අවස්ථාවන් හැටියට. එතකොට එවැනි ප්‍රශ්නවලට තමයි ඔයාලට පිළිතුරු සපයන්නට තියෙන්නේ. විශේෂයෙන්ම ඔයාලා වසර පහකවත් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරන්න දේශීය ශාන්තිකර්ම තුලින් ඔයාලගෙන් අහලා තියෙන ප්‍රශ්නවලට උත්තර ලියා ගන්නට පුළුවන් වෙයි. අද කරපු පාඩම විශේෂයෙන් මම ගොඩක් කෙටි කරලා අපි කතා කරේ. ඊට අමතරව ගොඩක් දේවල් කතා කරන්නට තියෙනවා. ශාන්ති කර්ම වල සැරසිලි, ඊළඟ රංග භූමි ශාන්ති කර්ම භූමිය කොයි විදිහට නිර්මාණය වෙන්නේ, ඔය කියන අනාදි කරුණු කාරණා පිළිබඳව අධ්‍යයනය කරන්න, පොතපත අසුරු කරන්න මේ